සභාව කල් තැබීම.
කරු නියෝජ්‍ය කතානායකතුමනි, සභාව 2023 ජූනි මාස 21 වැනි දින පෙරවරු 9 දක්වා කල් තැබිය යුතුයයි යෝජනා
කළ. කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු කුමාර්සිරි රත්නායක මහත්මයා. ගරු කුමාර්සිරි රත්නායක මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකාව බුදුදහම ප්‍රමුඛස්ථානයේ තබා ගැනීමෙන් සෙසු ආගම් උගන්වන ආගමික සහජීවනයෙන් කටයුතු කරන රාජ්‍යයකි. සෑම පාසලකින්ම බොදු කිතුණු හා ඉස්ලාම් දහම් අධ්‍යාපනය ලබා දුන්නද තරංකාරී විභාගක්‍රමය තුළ අනිකුත් විෂයන් මෙන් දහම් අධ්‍යාපනයේද විෂය කරුණුවලට පමණක් සීමා වී ඇත. දෙමව්පියන් සහ ජන සමාජය අපේක්ෂා කරන්නේ ගුණගරුක චරිත සංවර්ධනයකින් යුත් හික්මීමක් සහිත පුරවැසියෙක් ලෙස දරුවන් සමාජගත කිරීමයි. එසේම ඔවුන් ගුරු දෙගුරුන්ට ආගමික ශාස්ත්‍රවරුන්ට මෙන්ම වැඩිහිටියන් ගරු කරන ගුණගරුක පුරවැසියන් වනු දැකීම සියලු දෙනාගේම බලාපොරොත්තුවයි. එහෙත් එම ගුණධර්මයන් නොසලකන තමන්ට සිත් සතර ලබා දෙන පාසල් මාතාවට නිගා කරන තරමට ඇතැම් පාසල් සිසුන්ගේ විනය පිරිහි ඇති අතර ඔවුන්ගේ හැසිරීමද ඛේද ජනකය. එම නිසා පාසල් දරුවන් තුළ දයාව, කරුණාව, මෛත්‍රිය, සත්‍යයට යහපත පිණිස පවතින උතුම් මානසික ගුණාංගයන් වර්ධනය කළ හැකි දහම් අධ්‍යාපනයේ සෑම පාසල් දරුවකුන් ලබා දීමට අවශ්‍ය කටයුතු කළ යුතුයයි මෙම ගරු සභාව යෝජනා කර සිටියේ.
යෝජනා ස්ථිර කිරීම ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා.
කුමාරසිරි ගරු මන්ත්‍රී විසින් ගෙන අපි යෝජනාව ස්ථිර කරමු.
ගරු අමාත්‍යතුමා, ගරු මන්ත්‍රීතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද වර්තමාන සමාජය තුළ පාසල් දරුවන්ගේ ශික්ෂණයක් නොමැතිකම සහ ඔවුන්ගේ නොමනා හැසිරීම නිසා දවසින් දවස පාසල් සිසුන්ගේ විනය පිරිහිමින් පවතින ආකාරය අප නිරන්තරයෙන්ම දකින්න ලැබෙනවා. ගරු අමාත්‍යතුමනි, පසුගිය අපොස සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න දරුවන් පාසලට කැඳවූ අවස්ථාවේ එක් පාසලක ඒ දරුවන් තමන්ට ලබා දුන් විනය භාර ගුරුයා විසින් තමන්ට ලබා දුන් අවවාදයට කිපුණ දරුවන් ඒ ගුරුවරයාට එළවෙලව පහර දෙනවා. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගය අවසන් වෙන දවසේ තමන් ඉගෙනගත් පාසලේ තමන්ට ඉගෙනීමට සහාය වන උපකරණ, තමන්ගේ මේසේ නැත්තම් පුටුව, විදුලි පංකාව මේවා කඩලා බිඳලා විනාශ කරනවා. මේ වැනි තත්ත්වයකට මේ දරුවන් පත්වුණේ කොහොමද කියන කාරණය පිළිබඳව පාසලේ උගන්වන ශිෂ්‍ය උපදේශනය ලබා දෙන ගුරුවරුන්, ඒවගේ මේ රටේ වියතුන්, ඒවගේම දේශපාලනඥයින් විදියටත් අපි මේ පිළිබඳව අපේ අවධානය යොමු කරලා කටයුතු කරයි කළ යුතුයි කියන එකයි මගේ හැඟීම. ගරු අමාත්‍යතුමනි, පාසල් අධ්‍යාපනය තුළ බොදු කිතුණු ඉස්ලාම් මේ සියලු දෙනාටම දහම් අධ්‍යාපනය ලබා දුන්නත් ප්‍රායෝගිකව මේ දරුවන්ට ඒ තමන්ගේ ධර්මය තුළ කටයුතු කරන්න අවස්ථාවන් ලැබෙන්නේ නැහැ පාසල් අධ්‍යාපනය තුළ. එනිසා ඔවුන් දහම් පාසලකට යොමු කරවීම පිළිබඳව පසුගිය කාලයේ පුරාවටම පාර්ලිමේන්තුව තුළත් ඒකම මේ රටේ බෞද්ධ නායකයින් සහ විද්වතුන් නිරන්තරයෙන්ම කතා කළා. නමුත් අද මේ වෙනතුරුත් අපට ඉරිදා දවසේ දහම් පාසල් අනිවාර්ය කිරීම නැත්නම් උපකාරක පන්ති නතර කිරීම පිළිබඳව කොතෙක් කතා කරත් තවමත් අපි ඒ කරන්න අසමත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යංශයත් ඒ වගේම සංස්කෘතික අමාත්‍යංශයත් එකතු වෙලා ගත යුතුයි කියලා යෝජනා කරනවා. ඒ වගේම පාසලක දරුවන් 200කට වැඩි පාසල් පමණයි දැනට ශිෂ්‍ය උපදේශනය සඳහා ගුරුවරුන් ලබා දෙන්නේ. ඇතැම් පාසල්වල ඒ සඳහා පුහුණුවලත් ගුරුවරුන් නොමැතිකම එක්ක ඒ කරුණු පිළිබඳව නැත්තම් දරුවෙකුට තමන්ගේ ජීවිතය තුළ තමන් ගොඩනැගෙන්නේ කොහොමද, නැත්තම් තමන් මේ පාසල් අධ්‍යාපනයෙන් පස්සේ කොහොමද මොනාකාරයේද කටයුතු කරන්නේ කියන කරුණු පිළිබඳව අවබෝධයක් ලබා දෙන තරම් සුදුසු ගැළපෙන කෙනෙක් නැහැ. බොහෝ අවස්ථාවල පාසල විනය භාර ගුරුවරයා උපදේශනය සඳහා යොදවලා තියෙනවා. නමුත් පාසල් ශිෂ්‍යයින් ඔහුගෙන් උපදේශයක් ලබා ගන්න නැත්තම් ඒ ගැන කතා කරන්න යොමු වෙනවා, යොමු වෙන්නේ ඉතාමත්ම අඩුවෙන්. ඒ නිසා පාසල් තුල ශිෂ්‍ය උපදේශනය සඳහා පුහුණුවලත් ගුරුවරුන් යෙදවීමට අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් විය යුතුයි කියන යෝජනාවත් මේ යෝජනාවට මම එකතු කරනවා. ගරු අමාත්‍යතුමනි, මේ දරුවන්ගෙන් නැත්තම් මේ අද දවසේ අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් තමයි හෙට දවසේ අපේ රාජ්‍ය ආයතනය ඒ වගේම අනිකුත් රටේ සියලුම ශිෂ්‍යයන් නියෝජනය කරන්නේ මේ අද දවසේ ඉන්න මේ පාසල් ශිෂ්‍යයා. ඒ විතරක් නෙවෙයි, මේ දේශපාලනයට යොමු වෙන්නේත් අද දවසේ මේ විදිහට අධ්‍යාපනය ලබන පාසල් දරු. එනිසා ඔවුන් තුළ ඒ විනය ආරක්ෂා කරන්නත් යහපත් ගුණගරුක රටක් තුළ මේ සියලු දෙනාටම සමකාමීව ජීවත් වෙන්නටත් හොඳ සිසු පරපුරක් වර්තමානය තුළ ගොඩනැගීම අපි හැමෝගේම වගකීම. එනිසා පාර්ලිමේන්තු විදියටත් අධ්‍යාපන අමාත්‍යාංශ විදියටත් සංස්කෘතික අමාත්‍යාංශ විදියටත් පුළුල් මැදිහත් වීමක් කරන්න අවශ්‍යයි කියන කාරණේ අවධාරණය කරමින් මේ යෝජනාවට අදහස් ඉදිරිපත් කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.
ගරු පුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා,
ගරු කුමාරසේරි ගරු මන්ත්‍රමා ගෙනාපු යෝජනාව ස්ථිර කරමින් ගරු කථානායකතුමනි, විශේෂයෙන් අද දවස වෙනකොට රටේ ඉතාමත් ඛේදජනක තත්ත්වයක් තමයි ඇති වෙලා තිබෙන්නේ. එහෙම කියන්න හේතුව තමයි අද මේ පාසල් ගත්තත් දරුවෝ ගත්තත් ඔවුන්ගේ ආකල්ප සහ වෙන විවිධ තත්ත්වයන් ආකල්ප සහ ඔවුන්ගේ ගුණධර්ම තත්ත්ව බලනකොට යම් බිඳ වැටීමක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. මේ කොහොම වුණත් මේ තත්ත්වය අපි දියුණු කරන්න නම් මොනවහරි දහම් පාසල් අධ්‍යාපනය වගේම විවිධ කටයුතු කරන්නට ඕනේ. විශේෂයෙන් අපි දන්නවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා අපේ ගරු අමාත්‍යතුමා ලොකු උත්සාහයක් ගන්නවා මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න. මේ හැමදේටම ප්‍රධාන සිද්ධිය වෙලා තිබෙන්නේ මෙන්න මේ තරංකාරී අධ්‍යාපන රටාව තුළ. මේ අධ්‍යාපන ක්‍රම තුළ අපි ගුණවත් අධ්‍යාපනය සහ නැනවත් අධ්‍යාපනය කියලා ගත්තොත් දරුවන්ගේ නැනනූන නැනවත්කම සඳහා දෙමව්පියෝ මහන්සි වෙනව ඇරෙන්න මේ ගුණවත් අධ්‍යාපනය සඳහා අද සහභාගි වෙන්නේ හෝ දහම් පාසල යන උදා කුඩා ප්‍රමාණයක්. ඒ වගේම පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ දෙමව්පියන්ට අවශ්‍ය වෙන්නේ ගණිතය, සිංහල, ශිෂ්‍යත් විභාගය සහ ඉලක්කගත විෂයන් යථා ඉහලින් සමත් කිරීම මිසක් මේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනය කියන එක ඉතා වැදගත් කාරණාවක් නෙමෙයි. ඒ නිසා ඔවුන් හැමදෙස්සම උත්සාහ කරන්නේ දරුවා මේ තරංකාරී අධ්‍යාපන රටා තුළ ඉදිරියට අරන් යන්න. හැබැයි අපි අවබෝධ කරගන්න ඕනේ දෙමව්පියොත් අපි දෙමව්පිය වශයෙන් මේ රටට දායාද කරපු දෙමව්පිය වශයෙන් අපි අවබෝධ කරගන්නට ඕනේ. මීට වසර ගණනාවට පෙර අලගිය වන්න මුකවැඩතුමා සුභාසිතය ලියනකොට ගුණනන බෙලෙන් යුතු පුතුමේ ඉතාකරු කියලා ගුණවත්කම තියෙන දරුවෙක් තමයි නැනවත් කරන්නට ඕනේ. සමාජයේ දියා බලනකොට දෙමව්පියෝ මහපාරේ තම දෙනම් නැන්නම් තමන්ගේ දරුවෝ මහපාර දාලා යන යුගයක්. එහෙම යුග ඕනතරම් තියෙන්නට ඇති. හැබැයි මේ වර්තමාන කාලේ මේ තියෙන ජනමාධ්‍ය තුළ තියෙන දියුණුවත් එක්ක ඒ අපිට නිරන්තරයෙන් අහන්න ලැබෙනවා. පාසල් අධ්‍යාපනය ගත්තත් ඒ දේ තමයි. එතකොට ඒ පාසල් අධ්‍යාපනය තුළ දරුවෝ විතරක් නෙමෙයි ගුරුවරුත් අද පුනරුත්ථාපනය කරන්න සිද්ධ වෙලා තිබෙනවා. එහෙන් දරුවෝ වැඩි කරන ඔවුන්ගේ යම් යම් අවදිත් එක්ක ඔවුන් එන සමාජගත වෙනවා. ඔවුන් විවිධ ක්‍රියාකාරකම් නිසා ඔවුන්ගෙන් යම් වැරදි සිද්ධ වෙනවා. ඒවා නියාමනය කරන්නට ඕනේ ගුරුවරුන් මේ දරුවන්ට කියලා දෙන්නට ඕනේ. දෙමව්පියෝ පවුල් පසුබිම දරුවන්ට කියලා දෙන්නට ඕනේ. දරුවන්ගේ ආකල්ප සංවර්ධනය කරන්න ඕනේ. ගුණධර්ම යහපත් ක්‍රියාකාරකම් කියලා දෙන්නට ඕනේ. දහම් පාසල් අධ්‍යාපන යොමු කරන්නට ඕනේ. හැබැයි මේ සියල්ල දැනගත් ගුරුවරු අද ආසන්න වශයෙන් උදාහරණ වශයෙන් ගත්තොත් පාසල් වල ගුරුවරු අද මා දැනුවත්ම කීප දෙනෙක් අද සිරගත වෙලා ඉන්නවා. WhatsApp group මාර්ගයෙන් දරුවන්ට සමහරට අශෝභන පින්තූර යවලා. දැන් ඊයේ පෙරේ දවසක මම පළාත් කාලයට ගිහිල්ලා ඉන්නකොට මේ කොළඹ ආසන්නයේ ප්‍රධාන පාසලක ගුරුතුමියක් තමන්ගේ ශිෂ්‍යයෙකුට පිරිමි දරුවෙකුට අසභ්‍ය චිත්‍රයක් යවලා අද කලාප කාර්යාලයේ සාකච්ඡා කරනවා. මෙතුමිය කොහොමද ඒ කාරණාවට මේ ස්ථාන මාරු වෙලා යන්නේ පාසලේ දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ තියෙන විරෝධය නිසා. එතකොට අපි සංවර්ධනය කරන්නට ඕනේ මේ මුළු සමාජ පද්ධතියම අද දවසේ විනාශ වෙලා තිබෙනවා. මේ මුළු සමාජ පද්ධතියම අපි නියාමනය කරලා ගුණදා යහපත් අධ්‍යාපන ක්‍රමයක් ගොඩනගන්නට ඕනේ. මේවා මේ තියෙන තරංකාරී රටාව නිසා අද අධ්‍යාපනය ගත්තොත් සාමාන්‍ය පෙළ ගත්තොත් ඒ සාමාන්‍ය පෙළ අධ්‍යාපනය දක්වා ඇවිල්ලා තිබෙනවා. අද උසස් පෙළ අධ්‍යාපනයට යන ඒ 8-9 ගත්ත දරුව අපෙන් ඉල්ලනවා යන්න ආවල් ඉස්කෝලට යන්න කියලා. මගේ දැනුමට නම් උසස් පෙළ පන්තිය කියන එක අද නිද්‍රාශීලී වෙලා තිබෙන්නේ. අද උසස් පෙළ පන්තිවල ළමයි සහභාගී ඉතාමත් අල්ප ප්‍රමාණයක්. සමහරට එහෙම උසස් පෙළ පන්තිය ළමයි එන්නේම නැති තත්ත්වයක්.
හැබැයි සමාජයේ දිහාට ගිහිල්ලා බලනකොට ළමයි ඉන්නවා මහපාරේ. හවස දෙක තුනකට ටියුෂන් පන්තියට යන්න ඕනේ. රෑ 10 12 වෙනකන් ළමයි නගරවල ඒ අධ්‍යාපන වෙනුවෙන් සැරිසරනවා. සමහරට උදේට ඒ පාසල් යන දරුවන්ට වුවමනාවක් නැහැ. එහෙම නැත්නම් දරුවෝ පාසල් යන්නේ නැහැ. ඒ වෙනුවෙන් පෙළඹීමක් ඇති වෙන්නේ නැහැ. මා නියෝජනය කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන වෙනුවෙන් සුවිශේෂී ස්ථානයක ගම්පහ දිස්ත්‍රික්කයේ තිබෙනවා. මේ ගම්පහ දිස්ත්‍රික්කයේ මා රාජ්‍ය සභාවේ සභාපති බවින් මා දන්නවා. අපේ ප්‍රදේශයේ ලැබුම්හල් දහස් ගණනක් තිබෙනවා. මේ ලැබුම් මහලකට ඔබ සෙනසුරාද ඉරිදා ගියොත් ඔය හැම ලැබුම් මහලක්ම පිරීලා තියෙන්නේ පාසල් දරුවන්ගේ. සමහරට පාසල් නිල ඇඳුමෙන් ඇඳගෙන නැති වෙන්න පුළුවන්. හැබැයි අපි දෙමව්පිය වශයෙන් අපේ දරුවන්ගෙන් තමයි මේ සියල්ලම පිරීලා ඉදිරියලා කියලා තියෙන්නේ. ටියුෂන් පන්ති යනවා කියලා දරුවෝ මේ අද සමාජයේ තියෙන විනාශකාරී තත්ත්වය තුළ මේ දරුවෝ සියල්ල මේ ලැබුම් මහල්වල ඔවුන්ගේ ජීවිතය ගත කරන කාලයක් අපිට. ඒ වගේ තව කණ්ඩායමක් මත්ද්‍රව්‍ය පානය කරනවා. තව කොටසක් ප්‍රචණ්ඩත්වයට යොමු වෙලා තිබෙනවා. විවිධ ක්‍රියාකාරකම් යොමු වෙලා තියෙනවා. සමාජයේ දිහා බලනකොට අපිට ආපහු අපිට අනාගතයේ දිහා බලලා අපිට දරුවන් ඇඟිලි දික් කරන්න බෑ. දරුවෝ කියයි නුඹලා කොහමද ඒ කාලේ කොල්ලෝ කාලේ කොහොම කරාද ඒ කාලේ මතක නැද්ද අපිට තහංචි දාන්න කියලා. අපි කියන්නට ඕනේ තරුණ ක්‍රියාකාරකම්වලට එරෙහිව අපි යන්න නෙමෙයි මේ නියාමනය කරන්නට ඕනේ. තරුණ සමාජයේ දරුවන්ට යහපත් ගුණාංග කියලා දෙන්න, දරුවෝ යහමගට ගන්න, ඒවැ හොඳ නරක කියලා දෙන්න, ඵල විපාක කියලා දෙන්න, නීති තත්වයන් කියලා දෙන්න, සමාජගත වෙච්ච යහම උන්ගේ තියෙන චර්යාවන්ට තියෙන තත්වයන්, ඒ වගේම රැකී රස්සා කරනකොට තියෙන තත්වයන් අපිව පැහැදිලි කරලා දුන්නොත් ඒක අපි හැමෝටම වගකීමක් තිබෙනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව කියන්නේ අපි හැමෝම මේ අපි රට වෙනුවෙන් නීති හදන, ඒ වගේම අනපනත් කියන තැන අපි මේවා දෙමව්පිය වශයෙන් පවුල් ඒකකයේ තුල මේවා කරනා වගේම අපිට වගකීමක් තියෙනවා මේ පාර්ලිමේන්තුවට මහජන ඡන්දෙන් පත් වෙලා ආපු මන්ත්‍රීවරු වශයෙන්. විශේෂයෙන් අද මේ යෝජනා ගෙනාව කුමාරසිරි මන්තුමා මේක ස්ථිර කරපු අපි මම මේකට උත්තර දෙන්න අපේ අධ්‍යාපන ඇමතිතුමා අනිත් මේකට සහභාගී මන්ත්‍රීතුමාලා අපි මේ මුදලාල්ලාගේ කරපිටින් ආපු මිනිස්සු නෙමෙයි. අපි අහිංසක මිනිස්සු දෙමව්පියන්ගේ අම්මා තාත්තාගේ ඡන්දයෙන් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අය. අපි ගම්බද ගැමියන්ගේ ගැමිසොඳ නොගිය මිනිස්සුන්ගේ ඡන්දයෙන් නියෝජනය කර අපේ මන්ත්‍රීවරු අපිට වගකීමක් තිබෙනවා මේ සමාජයේ විනාශකාරී අර මුදලාල්ලාට යටත් කරන්න නැතුව අර ප්‍රචණ්ඩත්වයට යටත් කරන්න නැතුව මේ සමාජයේ යහපත් තැනකට ගේන්න අපිට වගකීමක් පැවරුවා ජනතාව. ඒ වගකීම මේ පාර්ලිමේන්තුව තුල අපි හඬ නගලා අපේ ඇමතිතුමාලට රටේ නායකින්ට මේක පැහැලි කරලා දීලා මේ රටේ අනාගතය යහපත් කරන්න අපිට මහා වගකීමක් තිබෙනවා. ඒ නිසා තමයි කුමාරසිරි මන්තුමා මේ යෝජනා ගෙනාව සැනින් මමත් කිය මන්ත්‍රීතුමා හොඳ යෝජනාවක් ගෙනහලා තිබෙන්නේ. අපි මේ යෝජනාවක ඉන්නට ඕනේ. මේ දහම් පාසල් අධ්‍යාපනය දියුණු කරන්නට ඕනේ. සමාජයේ යහපත් වෙනට ගන්න පාසල් අධ්‍යාපනයේට ප්‍රාථමික පන්ති ඉඳලා යහපත් ගුරුවරු ඇතුළට අන්තර්ගත කරනවා වගේම ආකල්ප සංවර්ධනය කරලා ක්‍රීඩාව කුසලතාවය දැනුම මේ සියල්ල සම්මිශ්‍රණය වෙච්ච අධ්‍යාපන ක්‍රමයක් කුසලතාවලින් පිරිපුන්නු අධ්‍යාපන ක්‍රමයක් ඒ වගේම දරුවන්ට යහගුණ කියලා දෙන අධ්‍යාපන ක්‍රමයක් එක මුසු වෙච්ච නවීන ලෝකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙන්නට ඕනේ. ඒවා අපි හැමෝගේම වගකීම. ඒ නිසා අද රට තුල අවවාද කරන්න මානව හිමිකම් ආදී දේවල් නිසා සමහර ගුරුවරයෙකුට අවවාද කරන්න බෑ, දෙමව්පියෙකුට අවවාද කරන්න බෑ. ඒවා දරුව පොළඹවනවා. උඹලා අවුරුදු දරුවනේ අවුරුදු 16ට වැඩි නම් 18ට වැඩි නම් අම්මා තාත්තට පුළුවන් කමක් නැහැ පාලනය කරන්න. එමුනම් ගුරුවරන්ට පුළුවන් කමක් නැහැ පාලනය කරන්න. උසාවියන්න ඒ අයට විරුද්ධව කටයුතු කරන්න. මේ සමාජය අර අහිංසක දරුව පොළඹවලා තිබෙනවා. ඒ නිසා අපිට මේ පෙර දවසේ වගේ අර දඩුවම් කරලා එහෙම නැත්නම් දරුව හදන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දෙමව්පිය වශයෙන් සහ සමාජය වශයෙන් අපේ වගකීම තමයි, ගුරුවරු වශයෙන් අපේ වගකීම තමයි මේ දරුව අපි හොඳින් රැකබලාගෙන දරුවන්ට යාළු මිත්‍ර වෙලා ආදරය සහ සෙනෙහස ලබා දෙමින් යහපත් දරුව මේ සමාජයට බිහි කරන්නත් පාර්ලිමේන්තුව වශයෙන් අපේ වගකීම තමයි. මේ ළමා ලෝකයේ සුන්දරත්වය ආරක්ෂා වෙන්න, ළමයාගේ ළමා කාලයේ වින්දනය කරන්න, ළමයින්ට ජීවත් වෙන්න උගන්වන්න අධ්‍යාපනයේ විතර විශේෂාර අධ්‍යාපන විතරක් නොවේ දරුවට මේ සමාජයේ දරුවෙක් වශයෙන් පුරුෂයෙක් වශයෙන් පෞරුෂයෙන්දී නැගී සිටින්නට හොඳ දරුවෙක් නිර්මාණය කිරීමේ වගකීම, ඒ දරුවන්ගේ අනාගතය යහපත් කරන්න හොඳ අධ්‍යාපන ක්‍රම හඳුන්වා දීලා විශේෂාර අලුතෙන් හඳුන්වා දීලා මේ ලෝකයේ තරංකාරී විශ්ව ගම්මානය තුර ඒ දරුවට නිදහසේ සැරිසරන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් ගොඩනගන්නත් අපිට වගකීමක් තිබෙනවා. ඒ නිසා කළ යුතු වෙන්නේ පාර්ලිමේන්තුවේ මේ දේ. හැබැයි මට අපිට හැමතිස්සෙම දැනන දේ අපි පාර්ලිමේන්තුවෙන් කරන්නෙම නැත්නම් පාර්ලිමේන්තුවට පැවරිච්ච වගකීම අපි ඉටු කරන්නේ නැතුව අපි විවිධ දේවල් වල රණ්ඩු වෙනවා ගහ ගන්නවා බැන ගන්න අවසානයේ සමාජයට ගියාම ප්‍රචණ්ඩ සමාජයකට අපි කවුරුත් ගොදුරු වෙලා තිබෙනවා දරු අපිවත් අම්මා තාත්තවත් අඳුන නැති සමාජය බිහි කරන්න ඔබ අපි හැමෝම මේ දායකත්වය ලබා දීලා තිබෙනවා ඒ නිසා ගරු කුමාරසිරි ගරු මන්තුමාගෙන අපි යෝජනාවට මම අධ්‍යක උස්සලා මේක ස්ථිර කරලා ඒක ඒ ඒ වගේ අධ්‍යාපන ක්‍රමයේ තුලින් යහපත් දරුවෙක් නිර්මාණය කරන්න අපේ ඇමතුමාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න ඒ අනුව කටයුතු කරන්න එතුමාගේ අමාත්‍යංශ ලේකම්තුමා එක්ක කටයුතු කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මාණියේ අඩ වෙනවා
බොහොම ස්තුතියි ගරු මන්තුමා ගරු ප්‍රේමනාත් සී 12 වත්ත මැතුමා
ගරු සභාපතිතුමනි ඉතාමත් කාලෝචිත යෝජනාවක් මම හිතන්නේ අපි රටක් හැටියට එක පැත්තකින් බණ දේශනා කරනවා අනිත් පැත්තෙන් පල්ලි වලට යනවා කෝවිල් වලට යනවා ආගමික සංහිඳියාව සදාචාරය ගැන අපි කතා කරනවා නමුත් අද වෙනකොට මේ කියන විදිහට දැඩි කෝපකාරී විනාශකාරී තත්වයන් තුළ හැසිරෙන අද දරුවන් දක්වා එක ගිහිලා තියෙනවා සමහර ලාවට මේ පහුගිය කාලේ පුරාවටම අපි දැක්ක මේ විනාශකාරී ස්වરૂපය මේ වැඩිහිටියන්ගේ හැසිරීම දරුවන්ටත් බලපෑවද කියන කාරණය අපිට යම් ගැටලුවක් තියෙනවා අද සමහර ලාවට සමාජයේ අද ආගමික ශාස්ත්‍රවරු සමහර ආගමික ඒ නායකයෝ හැසිරෙන ආකාරය දරුවෝ ආදර්ශ රඳ කියලා අපිට ගැටලුවක් තියෙනවා. ඉතින් එහෙම බැලුවාම විශාල සමාජයේ තුල ඒ වැඩිහිටියන්ගේ පරිහානිය දරුවන්ටත් ගිහිල්ලාද කියලා අපිට ගැටලුවක් තියෙනවා. හැබැයි අපි කවුරු පිළිගන්නවා කිසිම කෙනෙක් උපදිනකොට අපරාධකාරයෙක් හැටියට උපදින්නේ නැහැ. එතකොට මේ කියන හැසිරීම මේ සියලුම දේවල් වලට අපිත් අඩුවැඩි වශයෙන් වග කියන්න ඕනේ. ඒක තමයි සමාජයේ අපි දන්න අපි පිළිගන්න යථාර්ථය. මොකද මව් කුසෙන් බිහිවන කිසිම දරුවෙක් අපරාධකාරයෙක් හැටියට බිහි වෙන්නේ නැහැ. ඒක තමයි පිළිගන්න සත්‍යය. හැබැයි මේ කියන තත්වයන් කොහොම වුණත් අද අපිට පිළිගන්න වෙලා තියෙන සමාජලාට තමන්ගේ මව් හැටියට පිළිගන්න තමන්ගේ පාසලේ පාසල් සාමාන්‍ය පෙළ අවසන් දිනේ වෙනකොට පාසලේ ෆෑන් ටික නවනවනම් පුළු ටික කඩනවනම් තමන්ට අධ්‍යාපනය ලබා දීපු පාසලට ඒ විදිහේ පාඩු කරනවා මන් දන්නේ නැහැ. අපි කොතනටද යන්නේ කියලා මම හිතන්නේ ඒ විදිහට අපිට අපි ශිෂ්ට සමාජයක අපි කොතරම් දුරට යනවද කියන අනිකාට ගරු කරන්න අනිකාට ආදරය කරන්න අනිකාගේ ජීවිතේ දරන්න නෙමෙයි කවුරු හරි දරුවෙක් ඊළඟ අවුරුද්දවල පාවිච්චි කරයිද කියන ඒ දේපල වලට කඩන්න විදිහ නැතුව ආරක්ෂා කරන්න අපි සමානලට ගරු සභාපතිතුමනි පහුගිය කාලවල අපි පාවිච්චි කරෝ පෙළපොතට අපි ආදරය කරා විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ තාම ඉගෙනගෙන පරාජය වුණාම කොහොමද හැසිරෙන්න ඕන කියන කාරණය සමහරවිට ආදරයෙන් පරාජය වුණාම අද කරන්නේ ආදරයෙන් පරාජය වෙලා ප්‍රතික්ෂේප කරපු කෙනාගේ බෙල්ල කපන එක ඒක බොහොම ආදරයෙන් පරාජය වීම තුල ආදරයෙන් ඉවත් වීම කියන කාරණය ඒ ඉවසීම කියන කාරණය ප්‍රේමයෙන් පරාජය වීමේ ඉවසීමෙන් ඉවත් වීම අනිකාට හොඳින්ම ආදරය කිරීමේ වියුත්තේ ඉතින් ඉවත් වීම කියන කාරණය තාම අපි ඉගෙන ගන්නලත් නැහැ ඉගෙනගෙනත් නැහැ. එතකොට මේ කියන කාරණා අපිට පුළුවන් නම් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හමුවේ තවදුරටත් වැඩිපුර ඒ පොතපතට අපි දෙන වගකීම ඒ කියන වැදගත්කම වගේම මිනිස්සු ආචාර ධර්ම අනිකාට ගරු කිරීම අනිකාගේ දේපල වලට ගරු කිරීම කියන කාරණා අපිට පුළුවන් නම් ඉස්මතු කරන්න. අපි ශිෂ්ට මිනිස්සු වටේට මොකක්ද අපි ශිෂ්ටයි කියන්නේ ගරු සභාපතිතුමා කලිසම් කමිසේ ඇඳලා ටයි දැම්මට වැඩක් නැහැ ශිෂ්ටත්වයේ තියෙන ඇඳුම නෙමෙයි ශිෂ්ටත්වයේ තියෙන මිනිස්සුගේ හිතේ මං හිතන්නේ අපේ අපි පූර්වයේ අපි වැද්ද වෙලා හිට අපි පූර්වයේ හිටපු අපේ ආදි අපේ පුරවැසියා පෙර පුරවැසියාගේ ශිෂ්ටභාවය පිටට වෙනස් ඇඳුමෙන් ශිෂ්ටත්වයේ මයින්න බෑ මයින්න ඕනේ මිනිස්සුගේ ගතිගුණ වලින් මිනිස්සුගේ ශිෂ්ටත්වයේ මයින්න පුළුවන්න්නේ අනේකාට කරන ගෞරවය තුලින් අනේකාට කරන සැලකීම තුලින් අනේකාගේ විරුද්ධ මතය පවා ඉවසීම තුලින් තමයි අපිට ශිෂ්ටත්වයේ මයින්න පුළුවන්න්නේ ජයපරාජයේ සමව සිටීම තුලින් තමයි අපිට ශිෂ්ටත්වයේ මයින්න පුළුවන්න්නේ ඒ වෙනුවෙන් ගරු අමාත්‍යතුමාට ආරාධනා කරනවා මේ කියන අපි පුළුල්ව කතා කරන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණාරා ශිෂ්ට මිනිස්සෙක් අනේකාට ගරු කරන මිනිස්සෙක් බිහි කරන ක්‍රමවේදයක් ඇති කිරීම යුගයේ අවශ්‍යතාවයක් කියලා මම විශ්වාස කරනවා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා ගරු කුමාරසිරි රත්නායක මැතිතුමාට මන්ත්‍රීතුමාට මේ යෝජනාව ඉදිරිපත් කිරීම ගැන ඒ වගේම මේ යෝජනාවට පක්ෂව කරුණු දැක්වූ සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාට විශේෂයෙන්ම COVID-19 වසංගතයේ හේතුවෙන් 2019 අඩක් 2020 21 සහ 2022 මුල් කාර්තුව එන මේ කාල පරිච්ඡේද තුල මේ රටේ සාමාන්‍ය ජන ජීවිතයේ අඩාල වුණා. එයින් වැඩිම බලපෑමක් සිද්ධ වුණේ පාසල් පද්ධතියට. 2021 2021 කියන වර්ෂ දෙකේදී දරුවන්ට බොහෝ වෙලාවට බස් ඇහැර පළාතේ නම් පාසල් යන්න හම්බුනේ 150ක් පමණ කාලච්ඡේද සංඛ්‍යාවක්. සෙසු ප්‍රදේශවල 60ක් උතර වෙන්න පුළුවන්. මේ ආකාරයෙන් ගත්තොත් එහෙම දරුවන් පාසලේ ගත කරන කාලයට වඩා වැඩි කාලයක් නිවසේ හෝ අනිත් පරිසරයේ තමයි ජීවත් වෙන්නේ. මේක විවිධාකාරයි. කොළඹ නගරය ගත්තොත් පරිසරය වෙනස්. ගමක් ගත්තොත් පරිසරය වෙනස්. නමුත් අධ්‍යාපනය කියන්නේ හුදෙක් පන්ති කාමරයේ පාඩම් සටහන් ඊට පස්සේ වාර පරීක්ෂණ ප්‍රධාන විභාග කියන මේ කාරණා පමණක් නෙවෙයි. ඊට වඩා දරුවන්ගේ චරිත සංවර්ධනය කිරීම, විෂය සමගාමී ක්‍රියාකාරකම්, විෂය බාහිර ක්‍රියාකාරකම් මේ සියල්ලම මේ තුල අඩංගු වෙනවා අධ්‍යාපනය කියන කාරණේ. එතකොට මෙතෙන්දී මේ දරුවන්ට පාසල්වල කාලේ අහිමි වෙනකොට දරුවෝ දුවපැන කෙලි දෙලෙන් සෙල්ලමින් පාසල් අධ්‍යාපන ලැබමින් මේ ගිය සම්පූර්ණ රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා දැඩි පීඩනයකට තමයි මේ සියලු දෙනා පත් වුණේ. දෙමව්පියෝ දරුවන් මේ සියලු දෙනා මේකේ ප්‍රතිඵලය හැටියට තමයි බොහෝ වෙලාවට අද අපිට දකින්න තිබෙන්නේ විවිධ ආකාරයේ හිංසනයන්ට ලක්වීම වැඩිහිටියන්ගේ. ඒ වගේම අපචාර ක්‍රියාවන්, මද්‍රව්‍ය සමාජය තුල දැන් ඕනෑම දවසක මේ පහුගිය සති දෙක තුන තුල ගත්තොත් හවස ප්‍රවෘත්ති බැලුවොත් කොහේ හරි මිනිස්සු ඝාතනය, කොහේ හරි වෙඩි තැබීම, මේවා ප්‍රවෘත්ති මගින් යනකොට පත්තරේ වාර්තා වෙනකොට මේවා දරුවෝ කියවන මේවා බලන්න ලැබෙන. එතකොට මේ විදිහට මුළු රටේම මේ මේ මෙවැනි තත්ත්වයන් ඇති වෙලා තිබෙනවා. ඉතින් මේවත් මෙහි බලපෑමට ලක් වෙලා තිබෙනවා. ඉතින් ඒක නිසා අපි මේකට යම් ආකාරයක පිළියමක් හැටියට සියලුම ජන කොටස් සහ ආගම්වල එකඟතාවයෙන් අපි මේ අවුරුද්ද ජනවාරි මාසයේ ආරම්භ කළ සතිමත් භාවයේ පිළිබඳව වැඩසටහන. පාසල් 10135න් පාසල් 9000ක පමණ ඉතාම සාර්ථකව මේ වන විට සෑම බදාදා දවසකම පෙරවරු 7:30 සිට 7:40 දක්වා මිනිත්තු 10ක් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. මේක අපි නියම වැඩසටහනක් ඇට පටන් ගත්තා. දැන් අපි මේකේ තිබෙන තත්ත්වය පරීක්ෂා කරලා බලලා මේක තවදුරටත් ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙන පසුගිය වසක් සතිය තුල ජනාධිපති ලේකම් කාර්යාලයත් සම්බන්ධ වෙලා සතියක් පැවැත්වුවා මේ සම්බන්ධයෙන්. ඉතින් මෙන්න මෙවැනි වැඩසටහන් තුලින් තමයි අපිට මේ කටයුත්ත මේ යම් ආකාරයකින් පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම විද්‍යාපීඨවල, ගුරු විද්‍යාලවල ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානත් පදනම් කරගෙන මේ පිළිබඳව ගුරුවරුන් දැනුවත් කිරීම, පන්ති කවතුලදී දෙමාපියන් දැනුවත් කිරීම මේ ආදී වශයෙන් අපිට කරුණු ගණනාවක් කටයුතු කරන්න වෙනවා. ඒ වගේම ඒ වසර දෙකහමාර තුල අහිමි වී ගිය කාලය නිසා විභාග කල් ගියා. ඒ වගේම වෙන වෘත්තීය ක්‍රියාමාර්ග නිසා විභාග කල් ගියා. රටේ තිබිච්ච ආර්ථික තත්ත්වය තුල විභාග කල් ගියා. ඉතින් මේවා තුලින් දරුවන්ගේ මානසික තත්ත්වය හීන වෙනවා. වැඩි පීඩනයකට ලක් වෙනවා. මේ පීඩනයේ ප්‍රතිඵල තමයි විවිධ ආකාරයෙන් අපිට ඉස්මතු වෙලා පේන්නේ යම් යම් ක්‍රියාකාරකම් තුලදී. විශේෂයෙන්ම එක්තරා වකවා දැන් මාස දෙක තුනකට කලින් මද්‍රව්‍ය හා වෙනත් අපචාර පිළිබඳව යම් සමාජ කතිකාවක් ඇති වුණා. වහම අපි අදාළ ආයතන බලධාරීන් කැඳවල පොලිසිය මද්‍රව්‍ය කාර්යාංශ මේවා අරගෙන අපි ඒවා පිළිබඳව තිබෙන ප්‍රදේශ පිළිබඳව දැනුවත් කරමින් පළාත් අධ්‍යක්ෂවරු දැනුවත් කරමින් යම් වැඩපිළිවෙළක් පාසල් තුල ක්‍රියාත්මක කළා. ඉතින් මේ ආදී වශයෙන් අපිට මේ කර්ම සිදු වෙනවා. ඒ වගේම අපි මේ වෙනකොට පාසල් නිවාඩු කාලය අඩු කරගනිමින් විෂය නිර්දේශන ආවරණය කිරීම සඳහා කටයුතු කරගෙන යනවා. ඉතින් මේකත් එක්තරා විදිහක පීඩනයක්. දැන් අපි බටහිර රටවල් ගත්තොත් මේ ජූනි මාසේ මැද දුන්න සම වැකේෂන් එක ආයි පාසල් පටන් ගන්න සැප්තැම්බර් මාසේ. දැන් මේ කාලය සීමා තුළ මොකක්ද ඒ රටවල ළමයි කරන්නේ? පික්නික්, සම කැම්ප්ස්, ඒව තුලත් අධ්‍යාපනය ලබන පරිසරය තුල. හැබැයි අපි එහෙම නැහැනේ. අපේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයේ තුල දරුවන් පන්ති කාමරය, පාඩම්, වාර පරීක්ෂණ, ඊට පස්සේ එකහමාර පහුනාම උපකාර පන්තිය, ඊට පස්සේ ආපහුව පහුවෙන්ද උදේ නැගිටිනවා, මෙන්න මගේ යාන්ත්‍රීකරණයකට වගේ තත්ත්වයකට මේ දරුවෝ ලක් වෙලා තියෙනවා. ඒ නිසා මේ ක්‍රමයේ වෙනසක් කරන්න, අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් කරන්න ඕනේ. හැබැයි ඒ වෙනස එකවර කරන්න බෑ, ක්ෂණිකව කරන්න බෑ. ඒ සදා අවශ්‍ය සැලසුම් සකස් කළා. දැන් මේ වෙනකොට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ඔප්පත් කළා. උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තුවේ තේරීම් කාර්ය සභාව ඔප්පත් කළා. මේ කටයුතු අපි කරගෙන යනවා. එතකොට යම් කාල වකවානුවක් තුල, කාල රාමුවක් තුල තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. මේවා ක්ෂණිකව කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මොකද විශේෂයෙන්ම අධ්‍යාපනයේදී ගුරුවරුන්ට මනෝවිද්‍යාව පිළිබඳ විශේෂයෙන් උගන්වන්න. කොහොමද දරුවන්ගේ මානසික මට්ටමට වැටිලා මේක හඳුනාගෙන මේ දේශන තියන්නේ කියලා. ඉතින් ඒක නිසා මම ස්තුතිවන්ත වෙනවා ගරු මන්ත්‍රීතුමාට, අධ්‍යාපන අමාත්‍යංශයේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ අනිකුත් ආයතනත් සමග ඒකබද්ධව මේ සඳහා අපි වැඩසටහන් සම්පාදනය කළා. ක්‍රියාත්මක කරනවා කියන කාරණය සඳහන් කරමින් ගරු මන්ත්‍රීතුමාගේ යෝජනා පිළිබඳව ස්තුතිවන්ත වෙමි. මගේ වචන ස්වල්පය අවසන්
කරමි. භවනිසති ගරු අමාත්‍යවනේ, අද දිනට නියමිත සභාවේ කටයුතු අවසන් කරමින් පාර්ලිමේන්තුවේ හෙට දින පෙරවරු 9:30 යළි රැස්වේ.